SBS සිංහල වැඩසටහන සඳුදා අඟහරුවාදා බ්‍රහස්පතින්දා සහ සිකුරාදා පෙරවරු 11ට ඔබට සමීප වේ.
සුපුරුදු ලෙසින් අපි එහෙමනම් ආරම්භ කරමු ශ්‍රී ලංකාවේ මේ ගෙවිලා ගිය සතිය පුරාම සිදු වුණු උණුසුම් සිදුවීම් මොනවද කියලා සාකච්ඡා කරන්න. ශ්‍රී ලංකාවේ සිට අදත් මේ කාර්තාවයට සූදානම්ින් සිටිනවා ප්‍රවෘත්ති සහ කාලීන සිදුවීම් පිළිබඳව විශේෂයෙන් කටයුතු කරන මාධ්‍යවේදී ප්‍රියන්ත ප්‍රදීප් රණසිංහ මහතා. ප්‍රියන්ත, ආයුබෝවන්.
ආයුබෝවන් දිලෘක්ෂි.
මේ වෙනකොට විශාල ආන්දෝලනයකට තුඩු දෙලා තියෙන කාරණේ අපි කතාව පටන් ගනිමු. සුපුරුදු පරිදි බැඳුම් කර වංචාව සම්බන්ධව වන කතාබහ අපි දන්නවා කොයි කොයි පාර්ශ්වයෙන්ද මේ වෙනකොට අපිට කරුණු හෙළිදරව් වෙමින් පවතින්නේ කියලා. මේ සම්බන්ධව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මැදිහත් වීමෙන් විශේෂිත විමර්ශන කමිටුවක් පිහිටුවීම තමයි අපිට අවසාන වශයෙන් දැනගන්නට ලැබුණේ. අපි ගිය සතියේදී කතාබහ කළා මහ බැංකුවේ වත්මන් සභාපතිවරයා මෙහිදී මේම කමිටුව හමුවේ සාක්ෂි හෙළිදරව් කිරීම පිළිබඳව. මේ සතිය වෙනකොට අපිට වාර්තා වෙනවා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාවත් මේ බැඳුම් කර මංකොල්ලයට ඇඳා ගැනීමට දරපු උත්සාහයක් පිළිබඳව, ඒ වෙනුවෙන් නිකුත් කරපු ගැසට් පත්‍රයක් පිළිබඳව. මේක තමයි විශාල ආන්දෝලනාත්මක කතාව බවට පත් වෙලා තියෙන්නේ. මොකක්ද මේ බැඳුම් කර වංචාවට මහින්ද රාජපක්ෂගේ නම ගාවලා නිකුත් කළ තියෙන ගැසට් පත්‍රය හා සම්බන්ධව අපිට निराකරණය කරගන්න තියෙන කරුණු කාරණා මුලින්ම?
ඇත්තටම දිලෘක්ෂි, බැඳුම් කර කණුදිනුව සම්බන්ධයෙන් ජනාධිපති විමර්ශන කොමිසමක් හරහා විමර්ශන සිද්ධ වෙන අතරතුරේදී තමයි මේ ගැසට් පත්‍රය පිළිබඳ ගැටලුව මතුවුනේ. මොකද බැඳුම් කර සිද්ධිය පිළිබඳව විශාල ආන්දෝලනයකට ලක් වෙලා මේ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ජනාධිපතිවරයා විසින් අවසානයේදී කොමිසමක් පත් කළා. මෙම කොමිසමට සාක්ෂි විමසීමේදී වර්තමාන මහ බැංකු අධිපතිවරයාත් කොමිසම හමුවේ කරුණු ඉදිරිපත් කළා. එක්තරා අවස්ථාවකදී රජයේ නීතිඥවරයෙකු විසින් මෙම කොමිසම හමුවේ ගැසට් පත්‍රයක් ඉදිරිපත් කළා. එම ඉදිරිපත් කරපු ගැසට් පත්‍රයෙන් තමයි මෙම කතාබහ හරලියට පැමිණෙන්නේ. ඇත්ත වශයෙන්ම 2015 අවුරුද්දේ ජනවාරි පළවෙනිදා කියන දිනේ යොදලා අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කළා තියෙනවා. මෙම අතිවිශේෂ ගැසට් පත්‍රයෙන් ඉල්ලා තියලා තියෙන්නේ 2015 අවුරුද්දේ මාර්තු මාසේ දෙවෙනිදා වෙනකොට රුපියල් බිලියන 10.58ක මුදලක් ලබා ගැනීම සඳහා අවුරුදු 30කින් කල්පිරණ විදිහට බැඳුම් කර නිකුතුවක් සිද්ධ කරන්න. හැබැයි මේකේ අත්සන විදිහට යොදලා තියෙන්නේ මුදල් අමාත්‍යවරයාගේ අත්සන යෙදිගිතුයේට යොදලා තියෙන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ අත්සන. මොකද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස තමයි මේ අත්සන යොදලා තියෙන්නේ. නමුත් ඇත්තටම මහින්ද රාජපක්ෂ මහතා මෙහි අත්සන යෙදීමේ කිසිම හැකියාවක් නැහැ. මොකද 2015 ජනවාරි මාසේ 8 වෙනිදා තමයි ආණ්ඩු පෙරළිය සිද්ධ වුණේ. එතකොට 2015 ජනවාරි මාසේ 9 වෙනිදා වෙනකොට ජනාධිපති බලතල, ඒ වගේම ඉතිපි ජනාධිපතිවරයාට තිබුණු මුදල් අමාත්‍යංශයේ බලතල, ඔහුට තිබුණු සියලුම රාජ්‍යපාලනය සම්බන්ධයෙන් තිබුණු සියලුම බලතල අහෝසි වෙනවා, නැත්නම් ඒවා ඉවත් වෙනවා. ඒ අනුව 2015 මාර්තු මාසේ වෙනකොට මොනම හේතුවක් නිසාවත් ඔහුට එම බලතල තියෙන විදිහක් නැහැ. මේක තමයි ප්‍රධාන වශයෙන්ම මතුවලා තිබුණු ප්‍රශ්නය දිලෘක්ෂි.
අපි මෙහිදී මීළඟට විමසලා බලමු ප්‍රියන්ත, මේ මුදල් අමාත්‍යාංශය කොයි වගේ මතයකද මේ සම්බන්ධයෙන් සිටින්නේ කියලා. ඒ වගේම විවිධ දේශපාලන පක්ෂත් මේ වෙනකොට මේ සම්බන්ධයෙන් යම් යම් අදහස් ප්‍රකාශ කිරීම නිකුත් කරමින් පවතිනවා. මොනවද ඒ සම්බන්ධව අපිට වාර්තා වෙන තොරතුරු?
ඇත්තරම දිලෘක්ෂි, ඉන් අනතුරුව මේ සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා වගේම ඔහු නියෝජනය කරන ඒකාබද්ධ විපක්ෂයේ පාර්ශවයෙනුත් අදහස් පළ වුණා. හිටපු ජනාධිපතිවරයා පැහැදිලිවම ප්‍රකාශ කරලා තිබුණා මෙම මහ බැංකු ගනුදෙනුව ආණ්ඩු පාර්ශවයට එල්ල වෙච්ච බරපතලම මූල්‍ය වංචා චෝදනාව. එවැනි චෝදනාවකට තමන්ව ඈඳා ගැනීමේ උපක්‍රමයක් තමයි ආණ්ඩුව මේ සිද්ධ කරන්නේ. තමන් මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ලෙස කටයුතු නොකරන අවස්ථාවක වර්තමාන ආණ්ඩුවේ මුදල් අමාත්‍යවරයා සහ නව මහ බැංකු අධිපතිවරයා ලෙස පත්තු අර්ජුන් මහේන්ද්‍රන් මහතා කටයුතු කරන අවස්ථාවක තමන්ගේ නම යොදා ගැසට් පත්‍රයක් මුද්‍රණය කරලා එම ගැසට් පත්‍රය තුලින් මෙම මහ බැංකු බැඳුම් කර ගනුදෙනුවට නැත්නම් එල්ල වෙච්ච චෝදනාවට තමන්ව ඇඳා ගැනීමේ උත්සාහයක ආණ්ඩුව නිරත වෙනවායි කියලා. විශේෂයෙන්ම තවත් පාර්පැත්තකින් ඔහු ප්‍රකාශ කළා තමන්ගේ නීතිඥයන් සමග සාකච්ඡා කරමින් ඉන්නෝ මේ නීති විරෝධී ගැසට් පත්‍රය ඔහු හැඳින්වුවේ කූට ලේඛනයක් කියලා. එම කූට ලේඛනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග අධිකරණ ක්‍රියාමාර්ග ගන්නවායි කියන කාරණේ. ඊළඟට කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරලා තිබුණා. ඔහු පැහැදිලිවම කිව්වේ බැඳුම් කර ගනුදෙනුව තමයි මෑත ඉතිහාසයේ බරපතලම මූල්‍ය වංචා චෝදනාවට ලක්ුණේ මේ ආණ්ඩුව තුළ. ඒ සෙවීම සඳහා ජනාධිපති කොමිසමක් පවා පත් කිරීමට සිද්ධ වුණේ ඒක නිසයි. මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා හිටපු අධිපතිවරයාගේ කාලය දීර්ඝ නොකිරීමට හේතුවත් ඒකයි. මහබැංකු බැඳුම් කර සිද්ධියට අදාළ බැඳුම් කර නිකුතුව සිද්ධ වෙලා තියෙන 2015 මාර්තු මාසේ දෙවෙනිදා, එහෙත් 2015 ජනවාරි පළවෙනිදා කියන පෙරදාතම් යෙදූ ගැසට් පත්‍රයකින් තමයි මෙම බැඳුම් කර වලට අදාළ මුදල ඉල්ලුවා කියන කාරණය සඳහන් වෙන්නේ. ඒක නිසා අනිවාර්යයෙන්ම හිටපු ජනාධිපතිවරයා පැමිණිල්ලක් ඉදිරිපත් කර අධිකරණ ක්‍රියාමාර්ගයට යා යුතුයි. එහිම අධිකරණ ක්‍රියාමාර්ගයකට ගොස් මේ සඳහා වගකීතු සියලු නිලධාරීන් අධිකරණයට කැඳවා මෙම ප්‍රශ්නය අනිවාර්යයෙන්ම බේරුම් කරගත යුතුයි කියන එක තමයි කැෆේ සංවිධානයේ කීර්ති තෙන්නකෝන් මහතා ප්‍රකාශ කරලා තිබුණේ. ඒ වගේම මහබැංකුව පැත්තෙන් මුදල් අමාත්‍යංශයේ පැත්තෙන් නිවේදනය නිකුත් කරලා තිබුණා ඊයේ දිනේ. ඔවුන් කියලා තිබුණේ මහබැංකුවේ සිටින නිලධාරියෙකු මේ ආකාරයේ පෙරදාතම් යොදලා මුදල් අමාත්‍යවරයාට මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයාට නොදන්වා අත්නෝමතික ආකාරයෙන් තමයි ගැසට් නිකුත් කරලා තියෙන්නේ. විශේෂයෙන්ම මහබැංකු පැදුම් කර ඇතුළු එවගේම භාණ්ඩාකාර සුරකම් පොත් පිළිබඳව 2017 සඳහා වූ ගැසට් පත්‍රයත් නිකුත් කරලා තියෙන 2017 ජනවාරි පළවෙනිදා දිනේ දාලා රවි කරුණානායක මුදල් අමාත්‍යවරයාගේ අස්සන සහිතව. ඒක නිසා මුදල් අමාත්‍යංශයේ ඊයේ තීරණයක් අරගෙන තියෙනවා 2017 සඳහා නිකුත් කරපු ගැසට් පත්‍රය අත්හිටුවන්න. ඒ වගේම 2016 වසරෙත් මේ ආකාරයෙන්ම ගැසට් පත්‍ර නිකුත් කරලා තියෙනවා ජනවාරි පළවෙනිදා දිනේ යොදාගෙන. එතනදිත් වර්තමාන මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතාගේ අත්සන යොදලා තියෙන්නේ. එහෙත් මුදල් අමාත්‍යරයා හෝ මුදල් ලේකම්වරයා මේ කිසි දෙයක් දන්නේ නැහැ. ඔවුන්ගේ උපදෙස් ලබා නොගෙන තමයි රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ මෙම කාර්ය සිද්ධ කළ තියෙන්නේ කියලා. එතනදී කැෆේ සංවිධානය ඒකට අදාළ තව කාරණයක් කියලා තිබුණා. රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ ඉන්න අධිකාරීවරයා, ඔහුගේ නම සඳහන් කළ තුන පී සම්සිරි කියන පුද්ගලයෙක්. මේ පී සමරසිරි කියන පුද්ගලයා අත්නෝමතිකව කටයුතු කරනවා අඛණ්ඩවම මේ සම්බන්ධයෙන්. එම නිසා ඔහුගේ වැඩ තහනම් නොකර කෙසේද මෙම් පරීක්ෂණ පවත්වන්නේ කියලා කැපේ සංවිධානයේ ප්‍රශ්න කර තිබුණා. එතකොට මුදල් අමාත්‍යංශයේ නිකුත් කළ නිවේදනයේ පී සමරසිරි කියන ණය දෙපාර්තමේන්තුවේ අධිකාරීවරයාගේ නම සඳහන් නොවුණත් ඉතාම පැහැදිලිව කියනවා එක්තරා නිලධාරියෙකු නැත්නම් නිලධාරීන් කණ්ඩායමක් විසින් අමාත්‍යවරයාගේ සහ මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයාගේ කීම් අහන්නේ නැතුව, ඔවුන්ගේ උපදෙස් ලබා ගන්න නැතුව තමයි මේ ආකාරයෙන් ගැසට් නිකුත් කරන්නේ කියන එක. ඊළඟට තවත් කාරණයක් මුදල් අමාත්‍යංශය කිව්වා, මෙම ණය දෙපාර්තමේන්තුවේ ඉන්න සමහර නිලධාරීන් අත්නෝමතිකව මේ ආකාරයෙන් කටයුතු කරන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහ මහබැංකුවේ එකල හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් මහතාට පහසුකම් සැලසීම සඳහා තමයි ඔවුන් මේක කරන්නේ කියන එක. එහෙම චෝදනාවකුත් එල්ල කරලා තිබුණා. කෙසේ වෙතත් දැන් තියෙන තත්ත්වය අනුව මේ සම්බන්ධයෙන් අනිවාර්යෙන් පරීක්ෂණයක් සිද්ධ වේවි. ඒත් එක්කම හිටපු ජනාධිපතිවරයාගේ පාර්ශවයෙන් අධිකරණ ක්‍රියාමාර්ගයක් ගතහොත් මෙහිදී කාරණා දෙකක් මතුවෙනවා. පළවෙනි කාරණේ තමයි කුප්‍රකට මහදැංකු බැඳුම් කර සිද්ධිය නැත්තම් එම වංචා චෝදනාව, ඒක අනිවාර්යෙන් විභාගයට ලක් විය යුතුයි. දෙවෙනි කාරණේ තමයි මීට පෙර මතු නොවූ කාරණේ. ඒ තමයි මෙහෙම ගැසට් පත්‍ර නිකුත් කරලා තියෙනවා නම් ඒක කූට ලේඛන සැකසීමේ බරපතල චෝදනාවට ලක් වෙනවා. මොකද බන්දුල ගුණවර්ධන ඒකාබද්ධ විපක්ෂ නියෝජනය කරන මන්ත්‍රීවර ඊයේ ප්‍රකාශ කළා දැන් මෙම ගැසට් පත්‍රය රජයේ වෙබ් අඩවියේ නොමැති බව. රජයේ වෙබ් අඩවිය මේ කලින් පළ කරලා තිබුණ මොකද නැහැ. නමුත් ඒ මුද්‍රණය කරපු නිසා විවිධ පාර්ශ්ව අතරේ මෙම ගැසට් පත්‍රය තියෙනවා. ඒ නිසා අධිකරණ ක්‍රියාමාර්ගයකට ගියහොත් මෙය මහබැංකු බැඳුම් කර සිද්ධිය ගනුදෙනුවට අමතරව කූට ලේඛන නිකුත් කිරීම, ව්‍යාජ අත්සන් යොදා මේ ආකාරයේ නොමග යවන සුළු ලේඛන නිකුත් කිරීමේ චෝදනාවත් මෙම නිලධාරීන්ට හෝ වකියුත්තන්ට එල්ල වෙනවා. මෙය බැඳුම් කර ගනුදෙනුව පිළිබඳව ජනාධිපති කොමිසම නොමග යවීම සඳහා කරන ලද උත්සාහයක් දැන්නත් ඒකාබද්ධ විපක්ෂය සැක පළ කරලා ප්‍රකාශ නිකුත් කරලා තිබුණා.
හොඳයි ප්‍රියන්ත, අපි ඇත්තටම මෙහිදී MM පාර්ශ්ව මේ සම්බන්ධයෙන් නිකුත් කරපු අදහස් පිළිබඳවත් සලකා බැලීම වටිනවා. ඔබ අර කලින් සඳහන් කරපු ආකාරයට කැෆේ සංවිධානය විසින් තමයි මේක වඩාත් පෘතුලව කතාබහ කරන්න පටන් ගත්තේ මාධ්‍ය ඉස්සරහට ඇවිල්ලා. කැෆේ සංවිධානය ඔබ දන්නවා ශ්‍රී ලංකාවේ තියෙන රාජ්‍ය නොවන සංවිධානයක්, නිදහස් සහ සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය කියලා අපි සිංහලෙන් මේක හඳුනන්නේ. එහි අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා මේ සම්බන්ධව මාධ්‍යයට ප්‍රකාශ කර සිටියේ මෙවැනි වූ අදහසක්.
රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ නියෝජ අධ්‍යක්ෂක පී සමරසිරි මහත්මා තමයි බැඳුම් කර ක්‍රියාවලියට අදාළ ගැසට් පත්‍රය මහින්ද රාජපක්ෂ මහත්මාගේ අත්සනින් යොමු කිරීම සඳහා අවසන් වගකීම දරන පුද්ගලයා බවට පත් වෙලා තිබෙන්නේ. මේ වන විට අනාවරණය වෙලා තිබෙන කාරණය වත්මන් මහ බැංකු අධිපතිවරයාගේද අත්සන සහිතව තමයි මේ ලේඛනය රජයේ මුද්‍රණාලය වෙත යොමු වෙලා තිබෙන්නේ. ඉතාමත් පුදුම සහගත දේ තමයි ලංකා ඉතිහාසයේ විශාලතම බැඳුම් කර වංචාව සිදුවිච්ච අවස්ථාවේ සේවය කරපු පුද්ගලයා සම්බන්ධයෙන් මේ දක්වාම විනය පරීක්ෂණයක් සිදු කරන්නට හෝ මහ බැංකුව කටයුතු නොකිරීම, මේ නිලධාරියා තවදුරටත් ණය දෙපාර්තමේන්තුවේ කටයුතු කරොත් මේ බැඳුම් කර වංචාව ඉතා සූක්ෂම ලෙස යටගසා ගන්නට වසා ගන්නට හැකියාව ලැබෙනවා. ඒ නිසා පී සමරසිරි මහත්මා එම තනතුරෙන් ඉවත් කරලා මේ විමර්ශන සිදු කළ යුතුව තිබෙනවා.
හොඳයි, අපි යම් යම් දේශපාලන පක්ෂ නියෝජනය කරමින් ප්‍රකාශ කරපු අදහස් කිහිපයකුත් එකතු කර ගැනීම මෙහිදී සිදු කරනවා. ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මුසම්මිල් මහතා කියුවේ මෙවැනි අදහසක්.
ඉතාම හාස්‍යජනක කරුණ තමයි මුළු අවුරුද්දෙම නිකුත් කරලා තියෙන බැඳුම් කර සම්බන්ධයෙන් තොරතුරුත් මේකට ඇතුළු වෙනවා. මේකේ මිලියන 10,057ක් විදියට මුදල් ප්‍රමාණය එකතු කරලා තිබෙනවා. මහා බැංකු බැඳුම් කරේ බැඳුම් කර නිකුත් නොකර මේකේ පොලි අනුපාතය කියන්න බෑ. පොලි අනුපාතය 11.3 විදිහට නම් කරලා තිබෙනවා. මේක පැහැදිලිවම කූටලේකන සැකසීමක් කියනක තමයි පැහැදිලි. ඒ නිසා බැඳුම් කර වංචාවට සම්බන්ධ පරීක්ෂණයේ වෙනම සිදු කරන ගමන් මේ කූටලේකන සෑදීම සම්බන්ධයෙන් පරීක්ෂණය වෙනම සිදුවිය යුතුයි කියලා අපි කියනවා.
මේ එක්සත් ජනතා නිදහස් සඳහනේ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා
1995/16 කියන ගැසට් පත්‍රේ වෙබ් එකේ නැහැ. ඒක දැන් ගලවලා. ඒකට වෙබ් එකේ නැතුවට එවැනි ගැසට් පත්‍රය රජයේ මුද්‍රණාලාධිපති මුද්‍රණය කළා නම් වෙන තැන්වල තියෙනවා. දැන් ඒ තියෙන තැන්වල තියෙන ඒවා ටික වහන්නේ කොහොමද කියන එක පිළිබඳ අදාළ පාර්ශ්වයන් මේ වෙනකොට මෙහෙයුම් පටන් අරන් තියෙනවා.
බන්දුල ගුණවර්ධන මහතා අතර මෙහිදී අදහස් ප්‍රකාශ කර සිටි එක්සත් ජනතා නිදහස් සඳහනේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන්ම ඒකාබද්ධ විපක්ෂ නියෝජනය කරමින් එයට අදාළ මන්ත්‍රීවරයෙකු විදිහටයි. අපිට මෙහිදී එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් යම් කිසි වූ කෙනෙකු අදහස් ප්‍රකාශ කිරීමක් සිදු කළ නැති නිසා එක්සත් ජාතික පක්ෂයේ අදහස එකතු කර ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. අපි දැන් අවස්ථාව ලබා දෙන්නේ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ අදහසට.
ගුරු රකින්න එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවත් උපරිම උත්සාහ කරා. කල්පනා කර බලන්න, ආණ්ඩුව බලයට ආවේ හොරු අල්ලන්න, හොරුන්ට දඬුවම් දෙන්න, හොරකම් කරපු දීපල පවර ගන්න, හොරකම් නතර කරන්න. හැබැයි කරේ මොකද්ද? හොරු වැල්ුවෙත් නැහැ, හොරකම් කරපු දීපල පවර ගත්තෙත් නැහැ. ඒ වෙනුවට හොරකම් කරා. සෙල්ලම් තැනකින් හොරකම් කරේ. මහ බැංකු සල්ලි කොලේ අත්සන් කරනව නේද? මුදල් ලැබෙති ඊළඟ අත්සන කාගෙද? මහ බැංකුවේ අධිපති. දැන් අලුතෙන් ඉන්නේ ඒ වගේ අත්සන් කළා තියි. මහ බැංකුවේ අධිපති අර්ජුන මහේන්ද්‍ර. ඔය සල්ලි කොලේ අත්සන් කළා තියෙන කම්බ හොරේ.
දැන් මේකට සම්බන්ධව වගකිවේතු මූලික පුද්ගලයා, ඒ කියන්නේ මේ අත්සන තමාගේ අනුදැනුමකින් තොරව රහසිගතව හොර රහසේ වංචනිකව යොදාගෙන තියෙනවා කියලා මේ චෝදනාව ඉදිරිපත් කරන මහින්ද රාජපක්ෂ මහතා එක්තරා ජනහමුවකදී මේ පිළිබඳව මේ ආකාරයෙන් තමයි අදහස් ප්‍රකාශ කරමින් හිටියේ.
නමුවෙන්දෙන් පස්සේ මගේ රාජකාරී ඉවර වුණා. අලුත් මුදල් ඇමතිවරේ කාවා. අලුත් මුදල් ඇමතිවරයා බැඳුම් කරේ නිකුත් කරලා බැඳුම් කරේට පෙබරවාරි මාසේ ඉඳලා නොවැම්බර් මාසේ වෙනකරුන් ගත්ත සියලු බැඳුම් කර අන්තිමට මගේ නමට බැරගන්න. ගැසට් එක තියෙන්නේ මගේ නමේ. මම පළවෙනිදා සම් කරපු ගැසට් එකේ මේ කතිය මේවා ඔක්කොම ඔබලා. මම අමාත්‍ය ධූර වලින් ජලාධිපති ධූරෙන් ඉවත් කරනකොට ඒ සියලු වගකීම් මගෙන් ඉවත් වෙනවා. හැබැයි මේ උදවිය තමන්ගේ වගකීම මගේ පිටුට දාලා මේ කරපු එකෙන් මේ බැඳුම් කරේ නීත්‍යානුකූල නැති වෙනවා. මේ නිසා මම දැන් අධිකරණයේ හමුවට යන්න බලාපොරොත්තු වෙමින් නීතිඥ සහාය පතනවා.
මීළඟට තවත් ප්‍රධාන කාරණාවක් කෙරෙහි අපි විශේෂයෙන් අවධානයට ලක් කළ යුතුයි. ශ්‍රී ලංකාව රටක් වශයෙන් දැන් වසර ගණනාවක් තිස්සේ මුහුණ දෙමින් සිටින අභියෝගයක්. ශ්‍රී ලංකාවේ පැවති යුද්ධයේ අවසාන භාගයේදී සිදු වූ යැයි පැවසෙන මානව හිමිකම් කඩවීම සම්බන්ධව දැන් අද 34 ජිනීවා මානව හිමිකම් සමුළු ආරම්භ වෙනවා. ජිනීවා නුවරදී මාර්තු මාසයේ අගභාගය දක්වා මේ දිවෙනවා. අදින් ආරම්භ වන මේ ජිනීවා සමුළුවේදී විශේෂයෙන් ශ්‍රී ලංකාව පිළිබඳව අවධානයෙන් සිටින කණ්ඩායම් මේ වෙනකොට ජිනීවා වෙත ගිහිල්ලා තියෙනවා කියලත් අපිට වාර්තා වෙනවා. අපි කැමති ප්‍රියන්ත මීළඟට මේ සම්බන්ධව ටිකක් කතා බහ කරන්න. දැන් ලංකාව තුළ කොයි වගේ කතා බහක්ද මේ ජිනීවා මෙවර සමුළුව පිළිබඳව තියෙන්නේ?
ඇත්තටම දිල්රුක්ෂි, අද දිනේ තමයි ස්විස්ලන්තයේ ජිනීවා නුවරදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ 34 සැසිවාරය ආරම්භ වෙන්නේ. මෙය මුළු ලෝකයේම මානව හිමිකම් සම්බන්ධයෙන් කතාබහට ලක්වන සමුළුවක්. ශ්‍රී ලංකාවට මෙය විශේෂයෙන් වැදගත් වෙන්නේ වර්තමාන ආණ්ඩුව යටතේ මීට මුහුණ දෙන පළමු අවස්ථාව. මොකද මීට පෙර ඇමරිකා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව සම අනුග්‍රාහකත්වයේ දක්වමින් තමයි මෙම ජිනීවා සමුළුවට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන යෝජනාව සම්මත කරගැනීමේ 2015 අවුරුද්දේදී මෙම යෝජනාවේදී නිර්දේශ ගණනාවක් ඉදිරිපත් වුණා. ඒවා ක්‍රියාත්මක කිරීමට තමයි මෙම සමුළුවට මේ යෝජනාව ඉදිරිපත් කළේ. ඇමරිකා එක්සත් ජනපදයේ වගේම බටහිර රටවල් රැසක් ශ්‍රී ලංකාවට යම් යම් ආකාරයෙන් බලපෑම් ඇති කළේ වත්මන් රජයේ මෙම නිර්දේශ ක්‍රියාත්මක කරන්න ගෙන ඇති ක්‍රියාමාර්ග එවගේ මෙහි ප්‍රගතිය සම්බන්ධයෙන් තමයි මෙහිදී කතා බහට ලක් වෙන නියමිතව තියෙන්නේ. කොහොම වෙතත් ඇමරිකාවේ නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගෙන් ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉල්ලීමක් කර තිබුණා මෙම යෝජනාව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මීට පෙර සම්මත කරගත් යෝජනාව කිසියම් සංශෝධනයකට ලක් කරන්න කියලා. එතකොට එවැනි ඉල්ලීමක් කර තිබෙන වාතාවරණයක් යටතේ විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශයක් කරලා තිබුණා මෙය යම්කිසි ආකාරයකින් කල් දැමීමකට ලක් කරගන්න පුළුවන් නම් ඒ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ලබා දෙන උපකාරයක් ලෙස ඔහු සඳහන් කරලා තිබුණා. ඒ අනුව විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා හෙට දිනේදී මෙම මානව හිමිකම් සමුළුව අමතමින් මෙම කල් දමා ගැනීමේ අවස්ථාව උදා කර ගැනීමට උත්සාහ කිරීමක් සිද්ධ කරන්න නියමිතව තිබෙනවා. එසේ වෙතත් ඒකාබද්ධ විපක්ෂයේ පැත්තෙන් එල්ල වෙච්ච තව චෝදනාවක් තමයි ජනාධිපතිවරයා මෙම යෝජනාව සංශෝධනය කිරීමට උත්සාහ කරනවා, එවැනි ඉල්ලීම් කරනවා. ඒත් එක්කම විදේශ කටයුතු අමාත්‍යවරයා උත්සාහ කරනවා මෙය කල් දමා ගැනීම. ඒ වගේම දෙමළ ජාතික සන්ධානයේ පැත්තෙන් ඉල්ලා තිබුණු කාරණය සහ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ වෙච්ච කාරණයක් තමයි ශ්‍රී ලංකාව පොරොන්දු වෙලා තියෙනවා මානව හිමිකම් කොමිසමට මෙම නිර්දේශ ක්‍රියාත්මක කරන්නම් කියලා. එහෙමනම් එම පොරොන්දු අනිවාර්යයෙන්ම ඉටුකළ යුතුයි කියන කාරණය. එතකොට මේ කාරණා අතර යම්කිසි ආකාරයක පරස්පරයකුත් දක්නට ලැබෙනවා. මොකද මංගල සමරවීර අමාත්‍යවරයාත් කල් දබා ගැනීම පිළිබඳ ඉල්ලීමක් කරන්න යන්නේ එම නිර්දේශ ඒ ආකාරයෙන්ම ටිකක් කල් ගිහිල්ලා හෝ ක්‍රියාත්මක කිරීමේ අරමුණු ඇතිව කියන විවේචනය එල්ල වෙනවා. නමුත් ජනාධිපතිවරයා මේ සංශෝධනය කරන්න කියලා කියනවා. ඒ අනුව ආණ්ඩුවේ ඇතුළත් මේ සම්බන්ධයෙන් මතවාද දෙකක් තිබෙන බවට ඒකාබද්ධ විපක්ෂයේ පැත්තෙන් චෝදනා එල්ල වෙලා තිබුණා. මොකද මෙම සමුළුව ආරම්භ වීමට පෙර ශ්‍රී ලංකාව තුළ කතාබහට ලක් වුණ විශේෂ කාරණයක් තමයි ජාත්‍යන්තර විනිසුරුවරුන් ශ්‍රී ලංකාව තුළ මේ පරීක්ෂණ සඳහා සහභාගී වීම පිළිබඳ විවාදය යලිත් ඇති වුණා. ඒ යලිත් කරලියට ආවේ ශ්‍රී ලංකාව තුළ සංහිඳියාව සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන කමිටුවක් මගින් මෙම නිර්දේශවලට සමාන ආකාරයෙන් නිර්දේශ වගයක් ඉදිරිපත් කිරීම හේතුවෙන්. කොහොම වුණත් අවසානයේදී ජිනීවා මානව හිමිකම් කොමිසම යලිත් ආරම්භ වෙනවා අද්දිනේ. ඒතකොට එහෙම ආරම්භ වෙනකොට මෙම කියන කාරණාවල ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදු වෙනවා. එතකොට ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යවරයා මේ සැසිවාරය තුළ කතාබහට ලක් නොකර ඉදිරියේදී කතාබහට ලක් කිරීමේ කල්ඉල්ලා ගැනීම උත්සාහයක නිරත වෙනවා. ඒ වගේම දෙමළ ජාතික සන්ධානය ඉතාම පැහැදිලිව ප්‍රකාශ කරනවා මෙය කල් දමා ගැනීමක් සිදු විය යුතු නැහැ. ඒ වගේම සංශෝධන ලක් කිරීමක් සිදු විය යුතුත් නැහැ. මෙහි කලින් කළ නිර්දේශ ටික ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කළ යුතුයි කියලා ඒ අනුව දෙමළ ජාතික සන්ධාන නියෝජනය කරමින් සුමන් බිරන් මන්ත්‍රීවරයා මේ වන විටත් ජිනීවා නුවරට ගොස් සිටිනවා කියලා තමයි අපට ලැබෙන ආරංචි අනුව පැහැදිලි වෙන්නේ. ඒ අනුව බටහිර රටවල් සමග සාකච්ඡා කිරීමෙන් අනතුරු ඔවුන් බලපෑමක් කරයි කෙසේ හෝ මෙම නිර්දේශ ක්‍රියාත්මක කරවා ගැනීමට කල් දැමීමක් හෝ සංශෝධනය කිරීමකින් තොරව. මොකද ශ්‍රී ලංකාව තුළදී දෙමළ ජාතික සන්ධානය බටහිර රටවල තානාපතිටින් හමු වී මෙම අදහස මීට පෙර පළ කර තිබුණා. ඒ අනුව අපිට මෙම සමුළුව අද ආරම්භ වූවාට මාර්තු 24 වනදා දක්වා ක්‍රියාත්මක වෙනවා. එතකොට මාර්තු මාසෙ 22 දිනේ තමයි ගොඩක් වෙලාවට දැනට තියෙන න්‍යාය පත්‍රානුකූලව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන කතාබහ ඇති වෙන්නේ. එතකොට මාර්තු 22 කියන දිනය ළඟා වෙනකොට මෙම නිර්දේශ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් වන බලපෑමත් ඉහළ යන ඉඩ තියෙනවා. ඒ දිනට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ කල් ලබා දෙනවාද, සංශෝධනය කර ලක් කරනවාද, එහෙම නැත්නම් කිසි දෙයක් නැතුව මේ ක්‍රියාත්මක කිරීම පිළිබඳව ප්‍රගතිය ඔවුන් මැන බලනවාද. මේ සියලු කාරණා තීරණය වෙන්නේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කතාබහට ලක්වන දිනේදී. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තුළ ජීවත් වෙන ජනතාව මෙන්ම ශ්‍රී ලංකාවෙන් පිටත ජීවත් වෙන ශ්‍රී ලාංකිකයන්ට විශේෂ අවධානයක් ලක් කරලා තිබෙන බව නම් රහසක් නොවේ.
හොඳයි. මේ ප්‍රියන්ත, ඒත් එක්ක මම දැනගන්නට කැමතියි ඔය දැන් ඔබ මංගල සමරවීර අමාත්‍යවරයා පිළිබඳව සඳහන් කරපු හින්දා යම් කිසි වූ කතාවක් මේ වෙනකොට ඇති වෙමින් පවතිනවා. ඒ පිළිබඳව මහට දැනගන්නට ලැබුණු පරිදි විදේශ අමාත්‍යවරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් වත්මන් ජනාධිපතිවරයා තරම් පැහැදීමක නැහැ කියලා. ඒ අනුව යම් කිසි වූ තොරතුරක් වාර්තා වෙනවා විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා වෙනුවට අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා හෝ වෙනත් යම් කිසි අයෙකු හෝ පත් කරලීම හා සම්බන්ධ වන වටපිටාවක් නිර්මාණය වෙමින් පවතිනවා කියලා. ඔබ සතුව මොනව හරි ආරංචි තියෙනවද මේ පිළිබඳව?
උදිල්ලුක්ෂ, ඇත්තටම මීට පෙර දිගින් දිගටම තවමත් ඒ කතාබහ තිබෙනවා කැබිනට් සංශෝධනයක් පිළිබඳව. ඒකත් කැබිනට් සංශෝධනයක් පිළිබඳ කතාබහට ලක් වෙද්දී විවිධ අමාත්‍යවරුන් කටයුතු කරපු ආකාරයේ තිබෙන දෝෂ සහගත තැන් මතු කරමින් එම හේතු නිසා ඔවුන්ගේ අමාත්‍ය ධුර මාරු කළ යුතුයි කියන අදහස තමයි විවිධ පාර්ශ්වයන් වෙතින් මතු වෙලා තිබුණේ. විශේෂයෙන්ම දැන් මෙම ආණ්ඩුව තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය දෙකම නියෝජනය වෙනවා. එතකොට මෙතනදී අර මම මීට පෙරත් ප්‍රකාශ කළ පරිදි ඩොනල්ඩ් ට්‍රම්ප් පාලනය ආවට පස්සේ මෙම යෝජනාවේ තියෙන ඇතැම් දේවල් සංශෝධනය කරන්න කියලා අලුත් ආණ්ඩුවක් විදිහට ජනාධිපතිවරයා ඉල්ලද්දී මංගල සමරවීර විදේශ අමාත්‍යවරයා එවැනි ඉල්ලීමක් නොකර මේ තිබෙන නිර්දේශ තිබෙනාකාරම ක්‍රියාත්මක කරන්න හැකිවන පරිදි කල් ඉල්ලීමක් පමණක් සිද්ධ කරන්න තීරණය කිරීමත් ශ්‍රී ලංකාව තුළ කතාබහට ලක් වුණා. මේ අනුව ආණ්ඩුවේ මතයට හෝ ජනාධිපතිවරයාගේ මතයට පටහැනි වන ආකාරයෙන් විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා ක්‍රියා කරනවා කියන විවේචනය විශේෂයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තුල මතුවලා තියෙනවා කියන එක තමයි අපට ලැබෙන ආරංචි මාර්ග අනුව වාර්තා වෙන්නේ. ඒ අනුව ඔහුගේ අමාත්‍ය පදවියත් වෙනස් කරන්න ඕනේ කියන කාරණය සමහර පාර්ශ්වයන් වෙතින් ජනාධිපතිවරයාට යෝජනාවක් ඉදිරිපත් වෙලා තියෙනවා කියන එක ආරංචි මාර්ග අනුව වාර්තා වෙනවා. එසේ වෙතත් මහින්ද සමරසිංහ අමාත්‍යවරයා මීට පෙර මානව හිමිකම් සම්බන්ධයෙන් විෂය සම්බන්ධයෙන් අමාත්‍ය ධූරයේ ධර්මින් ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපී ගොඩනැගීම සඳහා විශාල කාර්යභාරයක් කළ බවට පොදුවේ කවුරුත් පිළිගන්න මතයක් ශ්‍රී ලංකාව තුළ තිබෙනවා. එම නිසා බොහෝ විට එවැනි වෙනස්කමක් සිද්ධ වෙනවා නම් එහිදී මහින්ද සමරසිංහ අමාත්‍යවරයා ඒ සඳහා සුදුසුයි කියන එක අවිවාදයෙන් බොහෝ අය පොදුවේ පිළිගන්න කාරණයක්. ඒකින්ද වෙන්න ඇති මෙවැනි වෙනස්කමක් සිද්ධ වෙනවා නම් ඒ මහින්ද සමරසිංහ අමාත්‍යවරයා වෙතට යා යුතුයි කියන කාරණය පිළිබඳව තොරතුරු වාර්තා වෙන්නේ. එහෙත් ආණ්ඩුවේ මතය සහ විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරීර මහතාගේ මතය අතර ජනාධිපතිවරයාගේ මතය සහ ඔහුගේ මතය අතර පරස්පරයක් තිබෙන බවට නම් විවිධ පාර්ශ්වවලින් චෝදනා එල්ලවීමෙන් සහ පැහැදිලි දක්නට ලැබෙන කරුණුත් වාර්තා වී තිබෙනවා.
පසුගිය සතියේ සිදුවුණු දේශපාලනික උණුසුම් කාරණා අතරට ගැනෙන තවත් කාරණාවක් තමයි ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉවත් වෙලා ස්වාධීන පක්ෂයක් විදිහට පාර්ලිමේන්තුවේ අසුන් ගන්නට කැමතියි කියලා ප්‍රසිද්ධියේ ප්‍රකාශයක් නිකුත් කිරීම පාර්ලිමේන්තුව තුළ මේ සම්බන්ධ විශාල උණුසුම් කතාබහක් පාර්ලිමේන්තුව තුළත් නිර්මාණය වෙලා තිබුණා. මේක මම කලින් කරපු ඉල්ලීමක් තාම ප්‍රතිචාරයක් නැහැ කියලා ඔහු කතානායකවරයාට මේ සම්බන්ධයෙන් දෝෂාරෝපණය කළා. ඊට පස්සේ වාර්තා වුණා මේක කතානායකවරයාට කරන්න දෙයක් නැහැ, මේක පක්ෂ නායකත්වයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නායකත්වයේ කාර්යභාරයක් කියලා. මේ කොයි කෙසේ වෙතත් අවසාන වශයෙන් අපිට දැනගන්නට ලැබෙන්නේ විමල් වීරවංශ මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉවත් වෙලා ස්වාධීන පක්ෂයක් විදිහට කටයුතු කරන්න කැමතියි කියලා ලිපියක් බාර දීම. අපි කැමතියි මේ හා සම්බන්ධ වන වටපිටාවත් මේ ළඟට දැනගන්න. ප්‍රියන්ත, විමල් වීරවංශ මහතාගේ අභිප්‍රාය මොකක්ද මෙවැනි වූ ක්‍රියාවලියක් කරහා කියන කාරණාව විශේෂයෙන් දැනගන්න?
ඕදිලුක්ෂි, විමල් වීරවංශ මන්ත්‍රීවරයා ඔහු නායකත්වයේ දරන ජාතික නිදහස් පෙරමුණ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉවත් වීම පිළිබඳව පසුගිය සතියේදී වඩාත් පුරුල් ලෙස කතාබහට ලක් වුණා ශ්‍රී ලංකා සමාජය තුළ. මේ වෙනකොට රිමාන්ඩ් බන්ධනාගාර ගත වෙලා සිටින විමල් වීරවංශ මන්ත්‍රීවරයා පාර්ලිමේන්තු සභාවාරවලට විශේෂ අවසරයක් මත සහභාගී වෙනවා. එම සහභාගී වෙච්ච අවස්ථාවක ප්‍රකාශයක් කළා තමන්ගේ පක්ෂයේ මන්ත්‍රීවරුන්ට ස්වාධීනව කටයුතු කිරීම සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉවත් වීමේ අවසරය ලබා දෙන්න කියලා කතානායකවරයා වෙත ඉල්ලීමක් ඉදිරිපත් කළා. එතෙන්දී කතානායකවරයා කිව්ව දේ තමයි ඔවැනි ඉල්ලීමක් මීට පෙර ඉදිරිපත් කරේ නැහැ මේ ආකාරයෙන්, ඒ නිසා මේ සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට හැකියාවක් මීට පෙර ලැබුණේ නැහැ කියන එක. ඒත් විමල් වීරවංශ මන්ත්‍රීවරයා පැහැදිලිවම ප්‍රකාශ කළා මීට පෙරත් මේ පාර්ලිමේන්තුව තුළ එවැනි ඉල්ලීමක් කර තිබෙනවා, නමුත් ඊට කිසිදු ප්‍රචාරයක් කතානායක කරු ජයසූරි මහතාගේ පාර්ශ්වයෙන් ලැබුණේ නැහැ කියන එක. කොහොම හරි කතානායකවරයා එහිදී කිව්වේ කාරණය තමයි දැන් කතානායකවරයා විදිහට තමන්ට ඍජු තීරණයක් ගන්න බැහැ, ඔහු සම්බන්ධ වෙලා ඡන්දය ඉල්ලා තිබෙන. එහෙනම් තන් ඔවුන් මැතිවරණ ඉදිරිපත් වෙලා තියෙන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලිඛිතව ඉල්ලීමක් කරන්න කියලා. එහිදී විමල් වීරවංශ මන්ත්‍රීවරයා ලිඛිතව ඉල්ලීමක් කරලා තිබුණා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර මහතා වෙත ලිපියක් යොමු කරමින් තමන්ගේ මන්ත්‍රි කණ්ඩායමට වෙනම ස්වාධීන මන්ත්‍රි කණ්ඩායමක් ලෙස පාර්ලිමේන්තුව තුළ කටයුතු කිරීම අවශ්‍යයි. එම නිසා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉවත් වෙනවා කියලා. අනිත් පැත්තෙන් ගන්න ඕන කාරණේ තමයි විමල ඉරංස මහතාගේ ජාතික නිදහස් පෙරමුණ කිසිම අවස්ථාවක එක්සත් ජනතා නිදහස් සන්ධානය තුළ ගිවිසුම් ගත පක්ෂයක් නෙවෙයි. ඔවුන් ඡන්දයක් පැවැත්වෙන අවස්ථාවකදී තමයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ බුලත් කුලය ලකුණ යටතේ ඡන්දෙට ඉදිරිපත් වී තිබෙන්නේ. එම නිසා ගිවිසුම් ගත පක්ෂයක් නොවන නිසා ඔවුන්ට ඕනෑම වෙලාවක ඉවත් වීමේ හැකියාවක් පවතිනවා. ඉන් අනතුරුව මහින්ද අමරවීර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම්වරයා ප්‍රකාශ කළ තිබුණා ඔවුන් ලිඛිත ඉදිරිපත් කිරීම නිසා බලහත්කාරයෙන් රඳවා ගැනීම අවශ්‍යතාවයක් නැහැ. එම නිසා ඔවුන්ට ඉවත් වීමට අවස්ථාව ලබා දෙනවා කියලා. කොහොම වුණත් ඉතා ඉක්මනින් ස්වාධීන මන්ත්‍රී කණ්ඩායමක් බවට පත්වීමට ජාතික නිදහස් පෙරමුණ තීරණය කරන්නේ මොකද කියන කාරණේ, අරමුණ මොකද්ද කියන කාරණේ පිළිබඳවත් බොහෝ දිනාගේ අවධානය යොමු වෙලා තිබුණා. ඇත්තට මෙම ප්‍රශ්නය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙතිනුත් මාධ්‍යවේදීන් විමසා තිබුණා. ඉතින් ඔහු කියා තිබුණේ උපක්‍රමශීලී කාරණා ගැන වැඩිය කතා කළ නොහැකි බව. කෙසේ වෙතත් අපට ලැබෙන ආරංචි අනුව නම් ඒකාබද්ධ විපක්ෂයේ පාර්ශවයේ නව විපක්ෂ බලවේගයක් ගොඩනගමින් සිටින ඔවුන් ගම්මට්ටමින් සංවිධාන පිහිටවමින් නව ජනතා බලවේගයක් ගොඩනගමින් සිටිනවා. එම ගොඩනගමින් සිටින ජනතා බලවේගය වඩාත් ශක්තිමත් කරලීම උදෙසා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් වෙන්ව ස්වාධීන වීමේ අවස්ථාවක් ලැබෙන හැම විටකම ඒ තුළ සිටින පක්ෂ ස්වාධීනව කටයුතු කිරීමට පාර්ලිමේන්තුව තුළ උත්සාහ ගනිමින් සිටිනවායි කියන කාරණය තමයි පැහැදිලි වෙන්නේ. අනිත් කාරණේ තමයි සාමාන්‍යයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය තුළ විවිධාකාරයේ පක්ෂ තිබුණත් එම පක්ෂවල නායකයින්ට වෙන වෙනම නායකයින් ලෙස පාර්ලිමේන්තුව තුළ පිළිගැනෙන්නේ නැහැ. එතකොට ඔවුන්ට පාර්ලිමේන්තුව තුළ විශේෂ ප්‍රකාශන කිරීමේ වරප්‍රසාදය පවා අහිමි වෙලා තියෙනවා. ඒක නිසා වෙනම ස්වාධීන කණ්ඩායමක් ලෙස පාර්ලිමේන්තුව තුළ කටයුතු කරන්න පටන් ගත්තොත් ඔවුන්ට වෙනම පක්ෂවල නායකයින්ට හිමිවන පාර්ලිමේන්තු වරප්‍රසාද ලැබෙන්න පටන් ගන්නවා. ඒ අනුසාරයෙන් ඔවුන්ට පාර්ලිමේන්තුව තුළත් මීට වඩා විපක්ෂයේ කාර්යභාරය ඉටු කළ හැකි පක්ෂ නායකයෙකුට කළ හැකිව තිබෙන විශේෂ ප්‍රකාශ පවා කිරීමට අවස්ථාව උදා වෙනවා. අන්න ඒ අරමුණ තුළනුත් ඔවුන් ස්වාධීන වීමේ අවස්ථාව උදා කර ගන්නවා කියන එක තමයි ජාතික නිදහස් පෙරමුණ පාර්ශවයෙන් අපට දැනගන්නට ලැබෙන. විශේෂයෙන්ම ජාතික නිදහස් පෙරමුණේ ජයන්ත සමරවීර මන්ත්‍රීවරයා ප්‍රකාශ කළ තිබුණා ජනමාධ්‍ය හරහා පාර්ලිමේන්තුව තුළ තමන්ට ලැබෙන වරප්‍රසාදවල අඩුවක් තිබෙනවා. එම වරප්‍රසාද රැක ගැනීම නැත්නම් අයිතිවාසිකම් ලබා ගැනීම උදෙසා මෙම තීරණය ගත් බව. එසේත් ඔහු තව ඉංගියක් පළ කරලා තිබුණා එක්සත් ජනතා නිදහස් සන්ධානය තුළ සිටින අනිකුත් පක්ෂත් මේ ආකාරයෙන් ඉදිරියේදී ස්වාධීන කණ්ඩායම් ලෙස ක්‍රියා කරන්න තීරණය කරාවිය කියන එක. කෙසේ වෙතත් මේ සමස්ත කාරණය තුළම මහින්ද රාජපක්ෂ මහතා මාධ්‍යවේදීන් දුන්න පිළිතුරත් අමතක කළ නොහැකි. ඔහු කියලා තිබුණේ උපක්‍රමශීලී කාරණා ගැන වැඩිදුර කතා කළ නොහැකි කියලා. එයනෝ ඒකාබද්ධ විපක්ෂයේ පැත්තේ ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත පුළුල් විපක්ෂ බලවේගී නිර්මාණයේදී උපක්‍රමශීලී කාරණයක් ලෙස මේ ආකාරයෙන් පාර්ලිමේන්තුව තුළ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් වෙන් වී ස්වාධීන වීමේ අදහස ඔවුන්ට මතුවී තිබෙන බව තමයි දැනට ලැබෙන වාර්තාවලට අනුව අපට පෙනියන්නේ.
මේලඟට ප්‍රියන්ත අපි අවධානයට ලක් කරමු මේ සීමා නිර්ණය කමිටු වාර්තාවෙන් පස්සේ මේ පළාත් පාලන මැතිවරණයේ ගැසට් කිරීම හා සම්බන්ධව මේ වෙනකොට පවතින වාතාවරණය පිළිබඳව අපි මීට කලින් මේ විශේෂාංගයේ හරහාම කතා බහ කළා. මේ ගැසට් කිරීම ප්‍රමාද වීමට මේ වෙනකොට බලපාලා තියෙන හේතු කාරණා පිළිබඳව ගැසට් කිරීම තවදුරටත් ප්‍රමාද වෙමින් පවතිනවා සහ තවත් තොරතුරු අපිට වටින් පිටින් ආරංචි වෙනවා. ගැසට් කළාට පස්සෙත් ඇතැම් දේශපාලන පක්ෂ සහ පුද්ගලයන් ගැනීමට සූදානම් වන යම් යම් තීන්දුව తీරන පිළිබඳවත් අපිට පුළුවන් මේ සම්බන්ධව පැහැදිලි කිරීමක් කරන්න.
ඔද්දිෘක්ෂී පළාත් පාලන මැතිවරණයේ සම්බන්ධයේ කතාබහ අඛණ්ඩව පවතිනවා. මෙය විශේෂයෙන්ම මුලින්ම සීමා නිර්ණය කමිටු වාර්තාවේ ඉලිදැක්වීම පිළිබඳ ගැටලුව මත උනා. කොහොම හරි අවසානයේ සීමා නිර්ණය වාර්තාව අමාත්‍යවරයා වෙත ලබා දීලා අමාත්‍යවරයා එහි තිබෙන වැරදි හදලා ඉන්පසුව ගැසට් කිරීම සඳහා බාර දුන්න රජයේ මුද්‍රණාලයට. නමුත් ඒ තවම ගැසට් වෙලා නැහැ. එසේ වෙතත් පළාත් පාලන මැතිවරණයේ නව මැතිවරණ ක්‍රමය යටතේ පැවැත්වීම සම්බන්ධයෙන් සුළු පක්ෂ එහෙම නැත්නම් කුඩා පක්ෂ රැසක් මේකට විරෝධය පළ කරනවා. විශේෂයෙන්ම රිසාද් බදියුදීන් අමාත්‍යවරයා බලාගෙන ඉන්නවා. මොකද ඔහු නියෝජනය කරන සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ කියන පක්ෂය ඔහු බලාගෙන ඉන්නවා මේ ගැසට් කරන්න කම්. ඒ කියන්නේ ගැසට් කිරීම සිද්ධ වෙද්දී පළවෙනි මොහොතේම උසාවියට ගොස් මෙය අභියෝගයට ලක් කිරීමට. මොකද ඔහු ප්‍රකාශ කළ දුන කාරණේ තමයි දේශපාලන පක්ෂවලට හා සියලුම ජනතාවට සාධාරණයක් ලැබිය යුතුයි මෙම සීමා නිර්ණය තුලින්. නමුත් එහෙම සාධාරණයක් ඉටු වන බවක් දැනට ලැබිලා තියෙන තොරතුරු අනුව වාර්තා වෙන්නේ නැහැ. ඒ නිසා අනිවාර්යයෙන්ම උසාවියට ගිහිල්ලා අධිකරණයේදී නීති ඉදිරියේ මේ අභියෝගයට ලක් කරනවා කියන කාරණේ. ඊට අමතරව කඳුරට ජනතා පෙරමුණ, ඒ වගේම ප්‍රයන්තවාදී ජනතා පෙරමුණ, ඒ වගේම කම්කරු ජාතික සංගමය, ඒ කියන්නේ මේ පී රාධාකෘෂ්ණන්, මනෝ ගණේෂන් සහ දිගම්බරම් කියන දේශපාලන නායකයින්ගේ පක්ෂ, ඒ වගේම දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ, මුස්ලිම් කොංග්‍රසය, ඔය කියන රිෂාද් බදියුද්දීන් අමාත්‍යවරයාගේ සමස්ත ලංකා ජනතා කොංග්‍රසය, ඒ වගේම EPDP පක්ෂය, නවසම සමාජ පක්ෂය, එක්සත් සමාජවාදී පක්ෂය, මේ වගේ පක්ෂ රැසකුත් මේකට විරෝධය පළ කරලා තිබුණා. මොකද ඔවුන් ප්‍රකාශ කරන්නේ තමන්ගේ නියෝජනය අහිමි වෙන්න පුළුවන්, විශේෂයෙන්ම ජනතා විමුක්තිවරුන් පැහැදිලිව කියලා තිබුණා නව ක්‍රමයේ යටතේ, මේ පැරණි ක්‍රමයේ යටතේ ඡන්දේ පැවැත්විය යුතුයි කියලා. ඒ නිසා සමහර විට මෙම පක්ෂ අතරිනුත් නීතිමය ක්‍රියාමාර්ග ගැනීම ඉඩකඩ තිබෙනවා. මේ නිසා සීමා නිර්ණයේ වාර්තාව ගැසට් කිරීමෙන් අනතුරුවත් මේ ප්‍රශ්නේ විසඳෙන ආකාරයක් පේන්නේ නැහැ. තවදුරටත් අධිකරණ ක්‍රියාමාර්ග තුළ සමහර පක්ෂ නිරත වෙමින් ගැසට් කිරීමෙන් පස්සේ වුණත් මෙම ඡන්දය පැවැත්වීමේ ඉඩකඩ, يعني ඉක්මනින් පැවැත්වීමේ ඉඩකඩ තවදුරටත් ඇහිරින් ඉඩකඩ තියෙනවා මෙම ක්‍රියාමාර්ග හේතුවෙන්.
අපි අද දවසේදී සාකච්ඡාව අවසන් කරමු. ප්‍රියන්ත, සයිට මර්බුදය පිළිබඳව වන වත්මන් තත්වය පිළිබඳව අවධානයට ලක් කරමින් මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සයිටම් සම්බන්ධ වන උද්ඝෝෂණ රටපුරාම තාමත් ක්‍රියාත්මකයි. මේ උද්ඝෝෂණවල අලුත්ම තත්වය මොකක්ද? ඒ වගේම මේට මැදිහත් වුණු එක්තරා පාර්ශ්වයක් තමයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ එහි සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා හදිසියේ රෝගාතුර වෙලා රෝහල් ගත කරලා තිබුණා. දැන් ඒ මහතාගේ තත්වය කොහොමද? සයිට මර්බුදේ අලුත්ම තත්වය කොහොමද? අපි මේ සම්බන්ධව කරුණු විමසමින් මේ සාකච්ඡාවට නිමාවක් තබමු.
පොදිලුක්ෂි, සයිටම් පිළිබඳව ප්‍රශ්නේ, එහෙම නැත්නම් මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය පිළිබඳ ප්‍රශ්නේ දිගින් දිගටම කතා බහට ලක් වෙනවා. ඒ හා සම්බන්ධම කතාවක් තමයි ශ්‍රී ලංකා වෛද්‍ය සභාව සහ එහි සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා රෝහල් ගත වීම. මොකද ඔහුට තමයි අධිකරණයේ නියෝගය ලැබුණේ වෛද්‍ය සභාව විදියට ලියාපදිංචි පිළිගන්න කියලා සයිටම් සිසුන්ගේ. නමුත් ඔහු අභියාචන අධිකරණයේ තීන්දුව ප්‍රතික්ෂේප කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කරන බව ප්‍රකාශ කළා. නමුත් ඒක කරන්න ලැබුණේ නැහැ. ඔහු රෝහල් ගත වුණා. 23 වෙනිදා තමයි රෝහල් ගත වුණේ. ඔහුට හෘදය සම්බන්ධී යම්කිසි ආකාරයක අසනීප තත්ත්වයක් හේතුවෙන් යනු කොළඹ ජාතික රෝහලේ හෘදය රෝග අංශයේ ඔහු තවදුරටත් ප්‍රතිකාර ලබනවා. ඔහුගේ තත්ත්වය බරපතල නැහැ. තවදුරටත් පරීක්ෂණ අවශ්‍යයි, ප්‍රතිකාර අවශ්‍යයි. එම නිසා ඔහු රඳවාගෙන එම පරීක්ෂණ කරන බව තමයි ජාතික රෝහල ප්‍රකාශ කළේ. මේ අතර ඊයේ දිනේදී 26 වෙනිදා ජනාධිපතිවරයා කොළඹ ජාතික රෝහලට ගොස් ඔහුගේ සුවදුක් විමසුවා. කලුපොන්සේක මහතා සමග සාකච්ඡා පවත්වමින් ඔහුගේ සුවදුක් විමසන ආකාරය වාර්තා වුණා. කොහොම වෙතත් සයිටන් සම්බන්ධයෙන් රටපුරා තිබෙන විරෝධතාවල අඩුවක් නැහැ. ජනතා විමුක්ති පෙරමුණත් දැවැන්ති විරෝධතාවක් කොළඹදී පසුගිය පැවැත්වුවා පසුගිය සතියේදී. එවගේම වෛද්‍යවරුන්, වෛද්‍ය සිසුන් මෙම විරෝධතාවය දිගින් දිගටම පවත්වනවා. අනිත් පැත්තෙන් සයිටම් දෙමාපිය සංගමයේ, ඒත් එක්කම සයිටම් ආයතනය ලියාපදිංචිය ලබා දෙන්න කියලා ඉල්ලලා තවමත් ඔවුන් විවිධ මාධ්‍ය සාකච්ඡා පවත්වමින් මාධ්‍යමේ කරුණු ප්‍රකාශ කරමින් ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම අභියාචන අධිකරණ ලබා දුන් තීන්දුව ක්‍රියාත්මක කරන්න එසේ නොවුනොත් එය අධිකරණ අපහාස කිරීමක් කියන කාර්යයත් ඔවුන්ගේ පාර්ශවයෙන් කතා බහට ලක් වෙන එක්කම ඉදිරිපත් වෙනවා. කොහොම වුණත් මේ සයිටන් සම්බන්ධී කතා බහත් අඛණ්ඩව ශ්‍රී ලංකා සමාජය තුළ පවතිනවා.
හොඳයි ප්‍රියන්ත, බොහොම ස්තුතියි අපිට මේ සතියේ තොරතුරු ගෙනාවාට. මාධ්‍යවේදී ප්‍රියන්ත ප්‍රදීප් රණසිංහයි සුපුරුදු ලෙසින් උණුසුම් තොරතුරු අපිට වාර්තා කරන්නට ශ්‍රී ලංකාවේ සිට සම්බන්ධ වුණේ. බොහොම ස්තුතියි. ආයුබෝවන් කියමින් ඔබට සමුදෙනව ප්‍රියන්ත. ලබන සතියේ සඳදා හමු වන තෙක්
ආයුබෝවන් දිනුක්ෂි.
SBS සිංහල වෙබ් අඩවිය කාලින තොරතුරු ඉක්මනින් දැනගත හැකි ඔබගේ ප්‍රියතම වෙබ් අඩවිය බවට පත් කරගන්න. අලුත්ම ප්‍රවෘත්ති සහ වැදගත් තොරතුරු දැන ගැනීමටත් අපහස සම්බන්ධ වීමටත් පිවිසෙන්න sbs.com.au/sinhalese web adaveta.